ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 22ක් කාලයක් ලැබී තියෙනවා.
උලාසන රුඩ ගරු සභාපතිතුමියනි, මේ JVP NTP ආණ්ඩුවේ මංගල අයවැය විවාදයට පුරා සතියක් තිස්සේ අපි සහභාගී වෙද්දී නිතර ඇහිච්ච හිටපු මුදල් ඇමතිවරු දෙන්නෙක් ගෙනම් අපට අහන්න ලැබුණා. එදා 1977 කාලේ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරපු හැටි. එතුමා ඉදිරිපත් කළේ සමාජවාදයට නැඹුරු වුණු වාමාංශික අයවැයක්. එදා එන්.එම්. පෙරේරා මැතිතුමාගේ ඒ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියට අනන්ත අප්‍රමාණ විවේචන එල්ල වුණා. ඒ වගේම මේ ආර්ථික ප්‍රතිපත්ති නිසා විවිධ දුෂ්කරතාවලට රටත් ජනතාවටත් විතරක් නෙමෙයි බණ්ඩාරනායක මැතිනිටත් ආණ්ඩුවටත් මුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි තමන් පෙනී හිටපු ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න බණ්ඩාරනායක මැතිනිට කචිරිකාවක් තිබුණා. ඊට පස්සේ සභාපතිතුමනි 1977 JR ජයවර්ධන මහත්තයා ආණ්ඩුවක් පිහිටවුවේ 6-5 ජනවරමක් එක්ක. JR ජයවර්ධන ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කරේ මුදල් ඇමති රොනිදි මෙල් මැතිතුමා. එතුමා දක්ෂිණාංශික අයවැයක් තමයි ඉදිරිපත් කරමින් විවෘත ආර්ථිකය දා හඳුන්වලා දුන්නේ. ඒ හඳුන්වලා දුන්නු වෙළඳපොළ ආර්ථිකයටත් අනන්ත අප්‍රමාණ විවේචනාවක්. හැබැයි ඒ නායකීන්ට ඒ වෙනුවෙන් පෙනී හිටින්න කසීරුකාවක් තිබුණා. සභාපතිතුමිනි, අද මොකද්ද වෙලා තිබෙන්නේ? අද වමට සිග්නල් දාලා දකුණට හරවලා IMF මාර්ගය හැර අපට වෙන මාර්ගයක් නැතෝ කියමින් ඉදිරිපත් කරපු අයවැයක් ගැන තමයි අපට සභාවේ කතා කරන්න වෙලා තිබෙන්නේ. සභාපතිතුමිනි, මේ අයවැය ගැන කතා කරනකොට මෙන්න මේ ලියවිලි දෙකම අවශ්‍ය වෙනවා. එකක් තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ඡන්දෙට පෙර පෙන්නපු මේ ඩබල් පොකට් ලියවිල්ල. ඒ වගේම තමයි අයවැය කතාව සහිත මේ පිට පොකට් ලියවිල්ලත් අමතක කරලා අපිට කතා කරන්න බෑ. මුලින්ම මම දකින දෙයක් තමයි සභාපතිතුමනි, අපේ රට ගැන බැලුවොත් විවිධ ජාතීන් ජීවත් වෙනවා, විවිධ ආගම් අදහන පිරිස් ජීවත් වෙනවා. විශේෂයෙන්ම මේ කාලය ගැන කල්පනා කරොත් අපේ රටේ සාරධර්ම විශාල පිරිහීමකට ලක් වෙලා තියෙන බව අපට වාර්තා වෙනවා. ඒ නිසා මේ අයවැය ගැන බලද්දී එවැනි කාලෙක බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් මේ ආගම්වල උන්නතිය වෙනුවෙන් අයවැයේ අවධානය ප්‍රමාණවත් පරිදි යොමු කරලා තිබෙනවාද කියන ප්‍රශ්නේ මට මතුවෙනවා. සභාපතිතුමිනි, ඔබතුමිය දන්නවා අපි ගම්වල මිනිස්සු. අපේ ගම්වල අදටත් බහුතරයක් උදේ පාන්දර පිරිත් අහලා තමයි වැඩ පටන් ගන්න. හතර පොයට සිල් ගන්න උපාසක උපාසිකාවෝ ඉන්න රටක් මේක. බුදුන් තුන්වරක් වැඩම කරපු රටක්. අටමස්ථාන සොළොස්මස්ථාන වඳින රටක් මේ රට. බුදුදහමට ප්‍රමුඛත්වය දී පෝෂණය කළ යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් අපේ රටේ ඊට වඩා අවධානයක් අයවැයේදී යොමු කරයි කියලා මම හිතන් හිටියා. ඒ වගේමයි අනිත් ආගමික වැඩවලටත්. දැන් ලංකාව ගත්තොත් බෞද්ධ ආගමික මධ්‍යස්ථාන 12,940ක් මේ රටේ තිබෙනවා. ස්වාමීන් වහන්සේලා 43,000 විතර වැඩවාසය කරනවා. බෞද්ධ දහම් පාසල් තියෙන 18,646ක්. 18,00,000 ගණනක් දරුවෝ දහම් පාසල් ඉගෙන ගන්නවා බෞද්ධ දහම් පාසල්වල. 1,23,000 ගුරු බෞතුන් ඉරිදට දහම් පාසල් වල උගන්වනවා ලංකාවේ. ඒ වගේම හින්දු ආගමික ස්ථාන 7,150ක් තියෙනවා. හින්දු දහම් පාසල් 2,000-2,500ක් රටේ තිබෙනවා. කතෝලික දහම් පාසල් 1,600ක් විතර තිබෙනවා. ඉස්ලාම් ඇතුළු අනිකුත් ආගම්වල බැලුවත් දහම් පාසල් 17,000ක් විතර තිබුණත් අයවැයෙන් ඒ සේරම ආගම්වල දහම් අධ්‍යාපනය දරන දරුවෝ වෙනුවෙන් වැය කළ තිබෙන්නේ රුපියල් බිලියන 1.3යි. මීට වඩා අවධානයක් රටේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් යොදවන හොඳයි කියලා මම කල්පනා කළා. ඒ වගේම සභාපතිතුමියනි මම සතුටු වුණාද උදේ පත්‍ර දැක්කහම වසර 16කට පසු දළදා ප්‍රදර්ශනයක් සඳහා ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මහානායක ස්වාමීන් වහන්සේලාගේ කැමැත්ත පළ වුණා කියලා. අපි ඒ ගැන සතුටු වෙනවා. සභාපතිතුමිනි අයවැය කතාව අහන් ඉන්නකොට ජනතා විමුක්ති පෙරමුණ බොහෝ දේවල් වලදී කෙලින්ම යූටර්න් එකක් ගහලා තියෙන බව පේනවා. රාජ්‍ය දේපළ පෞද්ගලිකරණයට එරෙහිව එදා පෙනී හිටිය ජේවීපී එක මෙවර අයවැයේදී පුජ්ජලික අංශය පිළිබඳ විශ්වාසය තබා තිබෙන බව අයවැය කතාවේ පැහැදිලි වෙනවා. අයවැයේ බොහෝ යෝජනා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳව එහෙම නැත්නම් පූර්ණ පෞද්ගලිකරණය පිළිබඳ විශ්වාසය තබා තිබෙන හැටි ඒ කතාව පුරාවට මට අපට ඇහුණා. ඒකට හොඳ උදාහරණයක් තමයි සභාපතිතුමියනි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ගැන කියන කතාව. එදා පැවතිච්ච රජයන් පෞද්ගලික අංශයේ සහයතුව ආයෝජනය කරන්න හදද්දී ජේවීපී එක ඊට විරුද්ධව විශාල බිල්ලු මැව්වා. මිනිස්සු පාරට බැස්සව විරුද්ධත්වය ප්‍රකාශ කරා. නමුත් ජේවීපී ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම කනපිට ගහමින් අද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ජාත්‍යන්තර ආයෝජකයන් සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පටන් ගන්නට යෝජනා කර තිබෙනවායි කියන එක අපිට අයවැය කතාවේදී දකින්න ලැබුණා. පසුගිය රජයන් ලෝකේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල රටට ගේන්න හදනකොට පුජ්ජලික විශ්වවිද්‍යාලයට එරෙහිව ජේවීපී එක දරුවෝ පාරට බැස්සුවා. ඒ දරුවන්ට බැටන් පහරවල්, කඳුළු ගෑස් පහරවල්, ජල ප්‍රහාරවලට ලක් වෙන්න සිද්ධ වුණා. රිමාන්ඩ් භාරයට යන්න සිද්ධ වුණා. ඒ දේ එදා කරන්න ඉඩ දුන්නේ නැහැ. අද සම්පූර්ණයෙන්ම යූටර්න් එකක් ගහලා ඒවා පිළිබඳව කතා කරන්න පටන්ගෙන තිබෙනවා. මේ පාර අයවැයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ විශ්වාසය පළ කරලා තිබෙනවා විතරක් නෙවෙයි, මම දැක්කා සාමාන්‍ය පෙළ, උසස් පෙළ, මට බාධා කරන්න නැතුව මම ඉවර නම් කතා කරනවා. ඔබතුමාලගෙන් වෙලාව ගන්න නැත්නම් අපිට
පිතේ ත්‍රිකුණාමල තෙල් ටැංකිය සම්බන්ධයෙන් මේ පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් කියන එකේ පිටු අංක 166 ඔබ තමා කියෙව්වොත් ජාතික ආර්ථිකයට වාසිදායක ව්‍යාපෘති ආකෘතියක් සැකසීම තවත් විස්තරයක් ඇතුළේ අපි ඉතා පැහැදිලිව මේ ගැන සඳහන් වෙනවා. ඒ නිසා අපි මේ පොතේ තියෙන දේ සම්බන්ධයෙන් අකුරක් නැර වග කියනවා. ඒ පොත අනුව තමයි අපේ අය යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ.
ගරු ආගයන්ත කර්මික
මම කිව්වෙත් ඒකම තමයි. එදා කියපු දෙයි අද යූටර්න් එක ගහපු හැටි ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉහළ ලෙස සමත් වෙච්ච දරුවන්ට විදේශ විද්‍යාල විශ්වවිද්‍යාලවලට අධ්‍යාපනය ලැබීමට අවස්ථාවල් සලසන දෙන ගැන අයවැය කියලා තියෙන එක බොහොම හොඳයි. ඒ වගේම තමයි සභාපතිතුමියනි ඉඩම්වලට අදාළවත් ජේවීපී මතවාදයේ වෙනස් වෙච්ච බව අපට පේන්න තිබෙනවා. එදා ආයෝජකින්ට අපේ රට ඉඩම් නිදහස් කරද්දී මේගොල්ලෝ විරුද්ධ වුණා. ඒකට එරෙහිව පාරට බැස්සා. මේ අයවැයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ප්‍රාදේශීය වැවිලි සමාගම් සතු ඉඩම් පුජ්ජලිකාංශයේ ආයෝජනයට ලබා දෙන්න යෝජනා කරලා තිබෙනවා. එදා තිබුණු මතේ වෙනස් වෙච්ච එක ගැන අපි සතුටු වෙනවා. අපි දැක්කා අයවැයෙන් අවුරුදු මාසෙට වෙනදනම් මේක බක් මාසය කියලා කියන්නේ, දැන් මේක ඡන්ද මාසයක් වෙලා තිබෙනවා. අවුරුදු මාසයේ පළාත් පාලන ඡන්ද තීර මාසය ඉලක්ක කරලා අඩු ආදායම් ලාභීන්ට සතොස හරහා සහන මල්ලක් දෙන්න මුදලක් වෙන් කරලා තිබෙනවා. මම දැක්ක එක මන්ත්‍රීවරයෙක්ගේ මුදල බෙදුවාම ගමකට ලැබෙන්නේ සොච්චමයි කියලා පෙන්නුවා. පවුල් කීපයකට විතරයි ලැබෙන්නේ කියලා. නමුත් තමුන්නාසලා ඡන්දෙට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල වැට් එක සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියලා තමයි ඇමතුමනි ඔබතුමා පෙන්නපු ඔය පොතේ තියෙන්නේ. ඔබතුමා ඒකත් හොඳට බලලා කියවනවනම් මම වැවගේ කාලෙ දෙනවා. ඒකත් කියවනම් හොඳයි. ඔය ලස්සන පොතේ තියෙනවා වැට් එක බිඳුවට ගේනවා කියලා. දැන් සම්පූර්ණයෙන් ඉවත් කරන කීප එක ඒක කරා නම් මේ වගේ නෙමෙයි පවුල් කීප එකට නෙමෙයි රටේම සමස්ත පාරිභෝගිකයින්ට ඒකේ ප්‍රතිලාභය දෙන්න තිබුණා. නමුත් තමුන්නාන්සලා ඒක අමතක කරා. ඒ වගේම අපි දැක්කා තමුන්නාන්සගේ දේශපාලන ව්‍යාපාරය ගැන කතා කරන අදටත් අපේ ගම්වල මිනිස්සු මතක් කරන දෙයක් තමයි JVP එක අපේ හැඳුනුම්පත ගන්න ගෙවල් වලට ඇවිල්ලා කරපු දේවල්. අතීතය අමතක වෙන්නේ නැහැ නේ මිනිස්සුන්ට. හැබැයි අද දෛවයේ සරදමක් වෙලා තමුන්නාන්සලා මංගල අයවැය ගේනකොට අවුරුදු ගානකට පස්සේ ඩිජිටල් හැඳුනුම්පතක් ගැන කතා කරපු එක ගැනත් අපට අහන්න ලැබුණා. ගරු සභාපතිතුමියනි, එදා බලයට එනකොට ලස්සන ජීවිතයක් පොහොසත් රටක් පෙන්නලා තුනෙන් දෙකකට එහා ගිය ජනවරමක් තමුන්නාන්සලා ලබා ගත්තා. නමුත් මේ ලස්සන පොත ඇමතිතුමා කියපු මේ පොතේ තියෙන බොහෝ දේවල් තමුන්නාන්සලාට අයවැය හදද්දී අමතක වෙලා තිබෙනවයි කියන එක මම උදාහරණ එකක් දෙකක් මතක් කරන්න කැමතියි. දැන් බලන්න අත්‍යවශ්‍ය ආහාරව ගැන කිව්වා. දේශීය නිෂ්පාදනය කරන කිරි, බිත්තර, නදුරු කිරි ගැන කතා කරා. බෙහෙත් ගැන, ඖෂධ අඩු කරන හැටි ගැන කිව්වා වැට් එක. පාසල් පොත් උපකරණ අඩු කරන හැටි බලාපොරොත්තුවක් දුන්නා. කෘෂි උපකරණ ගැන කිව්වා, පොහොර ගැන කිව්වා. මෙන්න මේවල් දේවල් වලට ගහපු වැට් බද්ද 100% දක්වා අඩු කරනවා කිව්වා. නමුත් මේ කිසිම දෙයක් වැට්බදු අඩු කිරීමක් ගැන වචනයක්වත් මේ අයවැය සඳහන් කළ නැතිවීම ගැන අපි කනගාටු වෙනවා. ඊළඟට අග්‍රහාර රක්ෂණ ප්‍රතිහාර ප්‍රතිලාභ ශක්තිමත් කරනවා කියලා කිව්වා. රාජ්‍ය සේවකව තමුන්නාසට උඩින් බලය දුන්නේ. ඒ ගැන කිසිවක් අයවැය සඳහන් කළ නැහැ. රාජ්‍ය සේවකින් හිමි වූ වෛද්‍ය රක්ෂණය යාවක්කාලින කරන්න අයවැය කතා විදිහ අමතක වීම ගැන අපි කනගාටු වෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එකේ පිටු අංක 114 කිව්වා. වසර 3ක් තුල තේවාගාවේ අස්වැන්න දෙගුණ කිරීම සඳහා තාක්ෂණික මූල්‍ය සහ අනිකුත් පහසුකම් දෙනවා කියලා. මම නියෝජනය කරන්නේ තේවාගාකරුවන් සිටින දිස්ත්‍රික්කයක්. ලංකාවේ වැඩිම කුඩා තේවතු හිමින දිස්ත්‍රික්ක දෙක තුනෙන් එකක් මම නියෝජනය කරා. නමුත් අයවැයේ තේ කර්මාන්තය අමතක කරලා තියෙනවා. මෑත කාලෙ කිසිම අයවැයක් ඉදිරිපත් කරනකොට තේ කර්මාන්තය මේ වගේ අමතක වුණේ නැහැ. කුරුඳු සහ අනිකුත් අපනයන භෝග සඳහා රුපියල් මිලියන 250ක සොච්චමක් විතරයි අයවැයෙන් වෙන් කරලා තිබෙන්නේ. මේ තත්ත්වය මත කුඩා තේවතු හිමියන්ගේ පොහොර ප්‍රශ්නෙට, අස්වැන්න අඩු වීමේ ප්‍රශ්නෙට, සාධාරණ මිලක් නොලැබීමේ ප්‍රශ්නෙට, නිෂ්පාදන වියදම වැඩිවීමේ ප්‍රශ්නෙට කිසිම පිළිතුරක් දෙන්නට අයවැයෙන් බැරි වෙලා තිබෙන එක ගැන මම මතක් කළ යුතුව තිබෙනවා. සභාපතිතුමිනි, තමුන්නාන්සලා අපේ රටේ වෙසෙන ඉතාම අහිංසක වැදගත්ම සම්භාවනීයම පුරවැසියන්ට අපි දකින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙච්ච පොරොන්දු අමතක කරලා තියෙනවා මේ අයවැයේදී. අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන්ම වැඩ කළා. සේවක අර්ථ සාධක අරමුදල තැන්පත් කරලා අපේ ආණ්ඩුව තියෙනකොට 115ක් විතර, උපරිම 115කට 115ක විතර පොලියක් ලැබුණා. පෞගිය කාලේ රට බංකුවලත් තුනයින් පස්සේ මෑත දක්වා 107.5 දක්වා එක පල්ලම් බැස්ස පොලිය. ඒ මිනිස්සු අන්තිම අසරණ තත්ත්වයට පත් වුණා. මම මාස කීපකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවාම සභානායකතුමා උත්තරයක් දුන්නා, අයවැය ආවහම අපි ඒක ඉෂ්ට කරනවා කියලා. මිනිස්සුන්ට කිව්වා සාමාන්‍ය බැංකු පොලි අනුපාතයට වැඩියෙන් අමතරව 105ක් අයවැයෙන් වෙන් කරනවා කියලා. අද ඒ 105 සම්පූර්ණයෙන්ම යටපත් කරලා තියෙනවා, අමතක කරලා තියෙනවා. 103ක සොච්චමකින් ඇස්බැන්දුමක් දාලා වැඩි කරලා තිබෙනවා. ඇයි මෙහෙම මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ රවට්ටන්නේ? ඒ අහිංසක මිනිසුන්ගේ ආශිර්වාදේ ඇයි තමුන්නාන්සේ අහක දාන්නේ? ඒ මිනිස්සු පෙළපාලි යන්නේ නේ, උද්ඝෝෂණ වලට යන්නේ නේ. ඒ මිනිස්සු ඒ දෙයින් තමයි බෙහෙත් ටික ගන්නේ, කෑම ටික ගන්නේ, වන්දනාවක් යන්නේ. පිනක් දහමක් කරන්නේ දරුවන්ට යුතුකම් ඉටු කරන්නේ. මේ සේරම කරන්නේ ස්ථාවර තැන්පත්වල පොලී. අද වෙනකොට ජේෂ්ඨ පුරවැසියෝ අමතක කරලා තිබෙනවා. රවට්ටලා තිබෙනවා. ඒක පාප කර්මයක්. ලස්සන ජීවිතයක් ගත කරන්න ජේෂ්ඨ පුරවැසියන්ට හොඳ නැහැ කියලාද තමුන්නාන්සලා හිතන්නේ? ඊළඟට මම කැමති තමුන්නාන්සලා බලයට ගේන සුවිශේෂ සහායකයක් දුන්නු පිරිසක් තමයි තරුණ පිරිස. අද තරුණිය අමතක කළා. විවාහක තරුණ පිරිස සඳහා නව නිවසක් මිලදී ගැනීමට හෝ නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය පහසුකම් ලබා දෙනවයි කියලා පොරොන්දු වුණා. අද ඒවා හීන බවට පත් වෙලා. මේ අයවැයෙන් පස්සේ තරුණ විවාහකින්ගේ නිවාස සිහිනයේ බොඳ වෙලා පමණක් නෙමෙයි විවාහිනේ විවාහ වෙන්න බලාගෙන ඉන්න තරුණීන්ටත් අද වෙලා තිබෙන්නේ මේ පොත බල බල නන්දා මාලනි ශූරින්ගේ ගීතයක් තියෙනවා යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් කියන ගීතේ මුමුණන්න වෙලා තිබෙනවා. ඒ වගේම 114කට විත්ස් කාර් එකක් ගන්න හැටි මවලා පෙන්නුවා. ගෙවල් වල ගෙනල්ලා පාක් කරලා තියෙන හැටි තමයි මවලා පෙන්නුවේ නිකන් දේශපාලන වේදිකාවේ රසවත් කතා කරා ඒවා පිළිබඳව. අද වෙනකොට තරුණීන්ට ඒ බලාපොරොත්තු සීනියක් විතරක් වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව තියෙන තාක්කල් සෙල්ලම් කාර් එකක් හැර වෙන කාර් එකක් නම් ගන්න බැරිය කියන අදහස අද උන්ගේ ඔළුවට ඇවිත් තිබෙනවා. ඊළඟ සභාපතිතුමනි මාසික විදුලි පරිභෝජනය ඒකක 60ට අඩු ගෘහස්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා නව විදුලි ලබා ගැනීමට හෝ විසන්ධිකල සම්බන්ධතා යළි ලබා ගැනීමට වාරික වශයෙන් කොටස් වශයෙන් ගෙවන්න පහසුකම් දෙනවයි කියලා මෙන්න මේ ඩබල් පොකට් පොතේ ලියවිල්ලේ ලස්සනට කියලා තියෙනවා. හැබැයි ආර්ථික අර්බුදයත් එක්ක දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන රට බවට අපේ රටපත් වුණා. 2023 විදුලි පාරිභෝගිකයින්ගෙන් 970,000කගේ ලයිට් බිල ගෙවා ගන්න බැරුව ලයිට් කැපුවා විදුලිය විසන්ධි කරා. ඒක 2024 මුල් මාස 6 වෙනකොට තව ටිකක් දිග්ගැස්සුණා. ඒ මුල් මාස 6 විතරක් 628,000කගේ විදුලිය කැපුණා බිල ගෙවා ගන්න බැරුව. මේ පිරිසට නැවත විදුලිය ලබා ගන්න ලබා දෙනවා කිව්ව සහනය වාරික ලෙස මාස්පතා ලබා දෙනවයි කියපු ආකර්ෂණීය පොරොන්දුව ජනාධිපතිතුමාට අයවැය හදනකොට අමතක වෙලා තිබෙනවා. ඒ වගේම සභාපතිතුමීනි මේ ලස්සන පොතේ කියපු දේවල් අමතක වෙච්ච විතරක් මම එකක් දෙකක් විතරක් මතක් කරනවා. ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විශේෂතාවයේ කඩින්නෙමින් ඉවතට කියලා තියෙනවා මේකේ. ගුරු වෘතිය ඉහළම වැටුප් ලබන වෘතීන් 10ක් අතරට ගේනවයි කියලා තමයි ඡන්දෙට ඉස්සෙල්ලා ඩබල් පොකට් ලියවිල්ලේ සඳහන් කරලා තියෙන්නේ. ගුරුවරුන්ට රජය දුන්නා තමන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය. මෙච්චර කල් කිසිම ආණ්ඩුවක් ගේන්න ගුරුවරු මේ තරම් බරක් කරටගෙන වැඩ කරේ නැහැ. දරුවෝ හරහා ගෙවල් වල දෙමව්පියන්ට පවා පණිවිඩ එව්වා රට අනුරට දෙන්න කියලා. ඒ අය හිතුවා ඒ දුන්නු සහයෝගය හැටියට හැරෙන තැපෑලෙන් ඒ අයට මේව ලැබෙයි කියලා. නමුත් අයවැයෙන් ඒව අමතක කරලා තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් ගැන අද දෙපැත්තෙම කතා වෙනවා. මෙහෙන් ඒක ගැන අපහැදිලිකම් ගැන කියනවා. ආණ්ඩුවෙන් ඒක පැහැදිලි කරන්න හදනවා. කතා කරලා බලනකොට අද රාජ්‍ය සේවකයේ බොහෝ දෙනෙක්ගෙන් වැටුප් වැඩිවීම ගැන අහනකොට ඒක අපප්‍රංශයක් වෙලා තනිකර ඇස්බැද්දමක් කියලා සමහරු කියනවා. පඩි වැඩිවීමත් සභාපතිතුමිනි හරියට රීලෝඩ් ක්‍රමයට තමයි අවුරුදු 3කින් තමයි ඒක එල්ලන්න හදන්නේ. මන් දන්නේ මොකද මෙහෙම කරේ කියලා. ඊළඟ වසර දෙකට වැඩි පඩි වැඩි වෙන හැටිත් මේ අයවැයෙම දැම්මේ ඒක ලොකු පඩි වැඩිවීමක් හැටියට පුම්බල පෙන්වන්නද කියන එකත් මම දන්නේ නැහැ. එහෙම නැත්නම් ඊළඟ අවුරුදු දෙකේ අයවැය ඉදිරිපත් කරන්න අදහසක් නැද්ද කියලත් මට සැකයක් තියෙනවා. එහෙමත් නැත්නම් තව අවුරුදු දෙකක් මේ ආණ්ඩුව පවතීද කියන විශ්වාසය නැතිකම නිසාද මෙහෙම අපබ්‍රංශ විදියට මේ අපහැදිලි විදියට මේවා දාලා තියෙන්නේ කියලා මම
හිතුවා. තව විනාඩි දෙකක් කාලයක් පමණ ඉතුරු
තියෙනවා. ඒ නිසා මේ අයවැයේ වියදම් ගැන කතා ගොඩක් තිබුණත් සභාපතිතුමියනි ආදායම උපයන්නේ කොහොමද කියන එක හරියට සඳහන් කළා නැහැ. මම අවසාන විනාඩි දෙකේ කියන්න කැමතියි. එදා කිව්වේ කොහොමද මේ ණය ගෙවෙන හැටි? බොහොම සිම්පල් කතන්දරයක් කියලානේ පෙන්වුවේ. එදා කිව්වා ණය ගෙවෙන එක කජ්ජද්ද කියලා ඇහුවා. අද ඒවට සල්ලි උපයන විදිය සඳහන් කරන්න බැරි වෙලා තිබෙනවා. එදා කිව්වා පිටරට ඉන්න යාළුවෝ අපේ සහෝදරයෝ සල්ලි වෙන හැටි අපි පෙන්වන්නම් කිව්වා. මාලිමා ආණ්ඩුව ආපු ගමන් පිටරටවල ඉන්න බිලියනස්ලා මිලියනස්ලා විත් ඩොලර් වැසිවස්සන හැටි ගැන තමයි කතා කරේ. දැන් කියන්නේ IMF හැර විකල්පයක් නම් අපිට නැත කියලා. ගරු සභාපතිතුමියනි, ඔබතුමිය දන්නවා අර කීර්තිමත් දකුණු අප්‍රිකානු නායකයෙක් වෙච්ච නෙල්සන් මැන්ඩෙලා විතේක ප්‍රකාශ කරා, අසාර්ථක පාලකයන් හඳුනගන්න වෙන්නේ ඔවුන්ට බලය ලැබුණු පසුවයි කියලා. බලය ලැබිච්ච දවසේ ඉඳලයි කියලා. තමුන්නාන්සලගේ පාලනය යටතේ මේ මාස කීපය තුල කාටද පුනරුදේවදා වෙලා තිබෙන්නේ කියලා අපිට කරුණාකරලා කියන්න. අඩු ගානේ මේ පාර අපි මාලිමාවට කියලා ගහගෙන ත්‍රිවිල රිවල ගිය රිය දුරන්ට උදා වෙලා තියෙනවද පුනරුදයක්? වීවලට 154ක මිලක් ගෙවනවා කියද්දි ඔබේ වේදිකාව ඉස්සරහින් ඉඳගෙන අප්පුඩි ගහපු ගොවි ජනතාවට පුනරුදයක් උදා වෙලා තිබෙනවද මේ අයවැයෙන්වත්? අත්‍යවශ්‍ය ආහාර වලට බෙහෙත් වලට ගහන වැට් එක ඉවත් කරයි කියලා බලාගෙන හිටපු පාරිභෝගිකයන්ට උදා වෙච්ච පුනරුදයක් තියෙනවද? පාසල් උපකරණ ඇතුළු අධ්‍යාපනයේට සහන ලැබෙයි කියලා බලන් හිටපු දෙමව්පියන්ට උදා වෙච්ච පුනරුදයක් තියෙනවද?
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාලය අවසන්.
මම විනාඩි දෙකෙන් ඉවර කරනවා. අපේ ගම්වල කුඩා තේවත හිමියන්ට, කුරුඳු ගොවියට, අනිකුත් අතුරු භෝග වගාකරුවන්ට උදා වෙච්ච පුනරුදයක් තියෙනවද? භූමි තෙල් සාධාරණ මිලට ලැබෙයි, මූදු යන්න පුළුවන් වෙයි කියලා හිතන් හිටපු ධීවරයට ලැබිච්ච පුනරුදයක් තියෙනවද? අඩු ගාන එක පෑන් පාරෙන් ගුරු වැටු පිෂපතාව ඉවත් වෙයි කියලා බලන් හිටපු ගුරුවරයාට මේ අයවැයෙන් ලැබිච්ච පුනරුදයක් තියෙනවද කියලා මම අහන්න කැමැති. ඒ විතරක් නෙමෙයි සභාපතිතුමීනි, මිලෑඳුමෙන් ඇවිල්ලා තමුන්නාසයක රැස්වීම වල වාඩි වෙලා හිටියේ හෙදියන්ට මේ අයවැයෙන් ලැබිච්ච පුනරුදයක් තියෙනවද? එහෙම නැත්නම් තිබුණ එකත් අඩු වෙලාද කියලා ඒගොල්ලෝ කියනවද කියලා බලන්න. ඇත්ත වශයෙන්ම තමුන්නාසයේ බලයට ආවට පස්සේ පුනරුදේ උදා වෙලා තිබෙන්නේ වර්තමානයේ දකින දේවල් අනුව පාතාලයට විතරමයි. සුවිශේෂ වර්ධනයක් නැගී සිටීමක් වෙන්නලා තියෙන්නේ පාතාලයේ විතරයි. ඒකත් උනේ ජාතික ආරක්ෂා පිළිබඳ ටියුෂන් දී හැකි විශේෂඥයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ආරක්ෂාව භාරව සිටීම ගැන අපිට පුදුම හිතෙනවා. එම නිසා අසාර්ථක පාලකයන් හඳුනාගත හැක්කේ ඔවුන්ට බලය ලැබුණු පසුයි කියන නෙල්සන් මැන්ඩෙලාගේ කියමන පමණයි මේ රජයේ මේ මාස 3 තුල ඔප්පු කර තිබෙන්නේ කියන එක මට මතක් කරන්න සිද්ධ වෙනවා. මගේ වෙලාව අවසන් කියලා ඔබතුමිය කියන නිසා කොකාගේ සුදු පෙනෙන්නේ ඉගෙනන කොට කිව්වා වගේ ඔබේ පරණ කියුම් වර්තමාන කෙරුම් මේ රටේ ජනතාව අවදියෙන් බලන් ඉන්නවා කියන එක ප්‍රකාශ කරමින් මේ අයවැයේදී තමුන්නාන්සලා විශාල පිරිසක් බලාගෙන හිටපු බලාපොරොත්තු සුන් කර තිබෙනවයි කියන එක ප්‍රකාශ කරමින් මට කාලය ලබා දීම ගැන ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
ඕඩර් ප්ලීස්. පාර්ලිමේන්තු කටයුතු අද දින පස්වරු 1 දක්වා දිවා විවේකයේ සඳහා අත්හිටවනු ලැබේ.